පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගී වන රැස්වීමක් මාගේ ප්‍රධානත්වයෙන් අද අප්‍රේල් 21 වන බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1:30ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පක්ෂ නායකවරුන්ටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ටත් සියලු දෙනාටත් මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි.
සභාව පටන් ගන්න පෙර විශේෂයෙන් පාස්කු ප්‍රහාරය වෙලා අදට අවුරුදු 3ක් වෙනවා. මේ වෙද්දිත් සියලු පල්ලිවල ඒ පිළිබඳව පූජාවල් පැවැත්වෙනවා. විශේෂයෙන් ගරු කථානායකතුමනි, ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මැරුණු සියලු දෙනාට මෝක්ෂය ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන් කතෝලික ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ යුක්තිය ඒ ජනතාව කියනවා තාම ඉටු වෙලා නැහැ කියලා. විශේෂයෙන් ජනාධිපති කමිෂන් එකේ තියෙන ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමා මාර්ගයෙන් ගරු අපේ පොලිසිය බාර ඇමතුමා ඉන්නවා, ජනාධිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ ජනාධිපති කමිෂන් එකේ ලබා දීලා තියෙන වාර්තාවේ නිර්දේශ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ කතෝලික ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරන්න කියන එක අවුරුදු 3ක් ගත වෙන මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ස්වාමී සුටි, ඔව් හෙක්ට අපේ මන්තුමා.
මට අවස්ථාව ලැබුණා ගරු කථානායකතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධ. විශේෂයෙන්ම අවුරුදු 3ක් ගත වෙච්ච මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව රටේ තියෙන මතය වගේම ඒ මියගිය අය වෙනුවෙන් අපි මෙතන යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. මොකද සම්පූර්ණ සාධාරණත්වය ඉටු වෙලා නැහැ කියන දරුණු ප්‍රහාරයක් ඒ පාස්කු ප්‍රහාරයට වඩා එයට දැනිලා තියෙනවා. ඒ නිසා අපේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා මේ වෙලාවේ අඩුගානේ මේ පාර්ලිමේන්තුවේ පුංචි නිශ්ශබ්දතාවයක් හරි පළ කරන්න ඒ මියගිය අයව සිහි කිරීමක් සඳහා හැකියාවක් තියෙනවා නම් ගරු කථානායකතුමාට මම යෝජනා කරන ගමන් ප්‍රාර්ථනා කරනවා මේ වසරේදීවත් අනිවාර්යයෙන්ම මේ සාධාරණත්වයේ මේ මහ පොළොව මත ඉටිවිය යුතුයි කියන යෝජනාවත් මම ඉදිරිපත් කරනවා. මේ සභාව
කනගාටු මන්තුමා, එහෙම නිශ්ශබ්දතාවය පිළිබඳ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව තමයි මට දැනලා තියෙන්නේ.
පසුගිය රජ කාලේ මේ පාස්කු ප්‍රහාරය සිදුවීමක් සිද්ධ වුණා. ඒ සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව පොඩි කාරණා සටහනක් තියෙනවා. බුතුමල්ලාගේ අවසරය පිට ඒක ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම පැහැදිලිව කියනවා ජනාධිපති කොමිෂන් වාර්තාව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේක තෙන්දී මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන ප්‍රමාණය 735ක් මේ සම්බන්ධව අත්අඩංගුවට අරන් තියෙනවා. දැනට රක්ෂිත බන්ධනාගාරයේ 196 දෙනෙක් ඉන්නවා. රැඳවුම් නියෝග මත සිටින ප්‍රමාණය 19යි. පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනු කර ප්‍රමාණය 81යි. අපමද නිදහස් කර ප්‍රමාණය 453යි. ඒ වගේම 79කට ගම්පහ මහනුවර කුරුණෑගල පුත්තලම නුවර එළිය මඩකලපුව මහාධිකරණවල හා කොළඹ කෑගල්ල මහාධිකරණවල ඇති විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණවලදී චෝදනා 25753කට නඩු 27ක් පැවරීමට කටයුතු කරලා තියෙනවා. මෙම විමර්ශන හා නඩු පැවරීම සඳහා ඇමරිකානු FBI ආයතනයේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය බුද්ධ්‍යංශය හා මාලදිවයින රාජ්‍ය බුද්ධ්‍යංශවල සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ස්වං ඝාතකින් හා සංවිධාන සම්බන්ධයෙන් 103,650ක් වටිනා ඉඩම් ගොඩනැගිලි වාහන හා රුපියල් 101,680ක් වටිනා රත්තරම් බඩු රාජසන්තක කර තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහපාලු කර නවුෆර් මවුලානි, ඔහු තමයි අන්තවාදී දේශන පවත්වා මෙම අන්තවාදීන පුහුණු කළේ. මීට අමතරව ඇමරිකානු ෆෙඩරල් උසාවිය විසින් ශ්‍රී ලංකාවේ 3 දෙනෙකුට නඩු පවරලා තියෙනවා. මොහම්මද් ඉබ්‍රාහිම් මොහම්මද් නවුෆර්, මොහම්මද් අන්වර් මොහම්මද් රිස්කාන්, හයතු මොහම්මද් අහමල් මිල්හාන්. ඒ වගේම සාරා ජස්මින් දුටුවාය කියන අයගේ සාක්ෂි විභාග කිරීමේදී ඔවුන් අය නොදුටු බව තහවුරු කරගන්න වෙලා තියෙනවායි කියන කාරණාව තමයි දැනුවත් කරලා තියෙන්නේ. එම සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන විමර්ශන නිලධාරී මහින්කන්ද අතුරුදාන් වී ඇත. රටින් පැනකොස් ඇතැයි සැක කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, නිලන්ත ජයවර්ධනගේ රජයේ සාක්ෂිකරුවෙක් උනේ ඇයි කියන එක හැමෝටම පහුගිය කාලේ ඇති වෙච්ච ගැටලුවක්. ඒ පිළිබඳව පොඩි පැහැදිලිමක් කිරීමක් කියන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් කිව්වා ජනාධිපතිතුමා බලයට එන්නේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරා කුමන්ත්‍රණයක් සිද්ධ වුණා කියන මතය දැන් ජනකත කරන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සිද්ධිය වුණේ 2019 2018 පළාත් පාලන මැතිවරණයේදී අපි පළාත් පාලන ආයතන බහුතරය ජයග්‍රහණය කරා. අපිට කුමන්ත්‍රණයක් කරන්න නෙමෙයි ඒ වෙනකොට අපිට තිබුණේ විපක්ෂයේ හිටපු අය හැටියට අපි දන්නවා ආණ්ඩු පක්ෂයේ දූෂණ මර්ධන කමිටුව කියලා කමිටුවක් දාගෙන අපේ අයට නඩු දාලා අපිට එව්වට ගැටෙන්න සිද්ධ වුණා නිසා අපිට ඒ දෙයක් වගේ කරන්න ඕනුනේ නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් යෝජනා කළේ ඒවකට නීතිපති හැටියට කටයුතු කරපු ඩප්පුල රිවෙරා මහත්තයා. එතුමා තමයි මෙතුමාව රජයේ සාක්ෂිකාරිය බවට පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ඩප්පුල රිවෙර මහත්තයාට විශ්‍රාම යාමේදී පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අවසාන මොහොතේ ප්‍රකාශ කරලා රටම එතුමාට සමහර විට කාලය දීර්ඝ නොකිරීම වෙන්න පුළුවන් වෙනත් හේතු වෙන්න පුළුවන්. එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ. මම වගකීමෙන් කියන ඔබතුමාලා දන්නවා මම හැමදාම හිටපු ස්ථාවරයක් තමයි මේ පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම් වාර්තාව පාර්ලිමේන්තු කොමිසමක් කමිටුවක් පත් කරපු එක පිළිබඳව ඒ පාර්ලිමේන්තු කමිටුව පත් කරේ මේකෙන් චෝදනා ලැබපු අයව නිදහස් කරලා සුදුහුණු ගන්න කියන මතය ජනතාව අතර තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව නෙමෙයි නමුත් ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක වෙන්න ඒකේ නිර්දේශ මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මං අද උදේ ලිපියක් සකස් කරෙව්වා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න මේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන එක ඉල්ලීමක් ඇති. මොකද අපිට පුළුවන් කමක් නැහැ ආයතන වලට අධිකරණයට බලපෑමක් කරන්න. අපි කරන්නේත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තු හරහා මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. මම වගකීම බාර ගන්නවා. වගකීමෙන් කියනවා ගරු කතානායකතුමනි මේ පාස්කු ප්‍රහාරේ මේකට මුහුණ පාන්න දීපු සියලු දෙනා වෙනුවෙන් එයාට සාධාරණීතු කරන්න මම මගේ අපේ ආණ්ඩුවත් කටයුතු කරනවායි කියන එක මතක් කරන්න ඕනේ.
ගරු කතානායකතුමනි ඔබතුමා තීන්දු කිරලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්න නැතුව අද මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඒ පිළිබඳව ස්තුතිය පුද කරන ගමන් විශේෂයෙන්ම ආරම්භයේදී මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි විනාඩියක නිශ්ශබ්දතාවය පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරා. මම හිතන අපේ ප්‍රපුවාමේ මැතිතුමා ඇත්ත වශයෙන්ම අපි මේ අවස්ථාවේ සංවේදී වෙන්නට ඕන. ඒකට පූර්වාදර්ශයකුත් තිබෙනවා. මගේ මතක හැටියට අපේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ නමකගේ අපවත් වීමක් තුළ එදා විමල් වීරවංශ මැතිතුමාගේ යෝජනාව පරිදි මේ සභාවම අපි මේ විනාඩියක නිශ්ශබ්දතාවය පළ කරා. හැබැයින් පසුව රාමඤ්ඤ මහානිකායේ මහානායක මහවිපාණන් වහන්සේගේ අපවත් වීම තුළ මම මේ යෝජනාව ඉදිරිපත් කරාම එලෙස කරන්නට බැරියයි කියලා කිව්වා. මම හිතන්නේ ගරු කතානායකතුමනි මම යෝජනාවක් කරනව නැවතත් වරක් ඉතාමත්ම සංවේදීව අපි පොඩ්ඩක් මදකට අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දමලා අපි විනාඩියක බැරි නම් තප්පර 30ක හරි අපි විනාඩි අපි නිශ්ශබ්දතාවයක් පළ කරලා විශේෂයෙන්ම ඒ ප්‍රහාරයෙන් ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාටම අපි අපේ ගෞරවය පොඩ්ඩක් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පැත්තක තියලා අපි ඒ ගෞරවය ප්‍රණාමය පුද කරමු. මම මෙහෙම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, ඔබතුමත් අපිත් අතර විවිධ පරස්පරතාවයන් තිබුණත්, යෝජනා චෝදනා තිබුණත් අපේ කාරුණික ඉල්ලීමට සවන් දීලා මේ කර්තව්‍ය ඉෂ්ටවන්නට ඉෂ්ට කරන්නට කටයුතු කිරීම පිළිබඳව ඔබතුමාටත් එවැගේම ප්‍රතිපක්ෂ කණ්ඩායමේ සියලු දෙනාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. මම පුංචි වෙලාවක් ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමාගෙන් කරුණු කිහිපයක් මේ සභාවට ඉදිරිපත් කරන්න. ගරු කථානායකතුමනි, මීට වසර 3කට පෙර ම්ලේච්ඡ නින්දිත නිහීන ත්‍රස්ත ප්‍රහාරයකින් අපේ රටේ ආදරණීය ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. පවුල්වලට ස්වාමි පුරුෂයන්, ඒ වගේම දූ දරුවන්, බිරින්දෑවරුන්, ඒ වගේම සහෝදර සහෝදරියන්, ඒ සියලු දෙනාම අහිමි වුණා. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා අපට රටක් හැටියට ඉමහත් හානියක් සිදු වුණා. ගරු කථානායකතුමනි, පළමුවෙන්ම මේක අපි අවස්ථාවක් කරගෙන සිටිනවා සමගි ජන බලවේගය හැටියට, සමගි ජන සන්ධානය හැටියට අපි මේ අවස්ථාවේ අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් ගෞරවනීය එතුමාට ලිඛිතව ප්‍රතිඥාවක් ලබා දෙනවද දවසේ මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්, එයට සම්බන්ධ සියලුම කණ්ඩායම්, විනිවිද භාවයෙන් යුක්ත වූ ස්වාධීන අපක්ෂපාතී කාර්යක්ෂම පරීක්ෂණයක් හරහා අනිවාර්යෙන්ම ඒ අපරාධකරුවන් නීති හමුවට ගෙනෙනවා පමණක් නෙවෙයි, අපි ලබා දිය යුතු ඉහළම දනුවම ලබා දෙන්නට අපි පක්ෂයක් හැටියට, සන්ධානයක් හැටියට අපි අද දවසේ, අද ශෝක දිනේ අපි ප්‍රසිද්ධව ලිඛිතව අපි ගරු මැල්කම් රංජිත් මැතිතුමාට මේක ලිඛිතව ලබා දෙනවා පමණක් නෙවෙයි, මං කැමති මේ අවස්ථාවේ ඒ ලිඛිත ප්‍රතිඥාව සහ පොරොන්දුව සභාගත කරන්න, විශේෂයෙන්ම හැන්සත් ගත කරන්න. ගරු කථානායකතුමනි, කවුරු කැමති වුණත් අකමැති වුණත් පාස්කු ප්‍රහාරය පිටුපස ඒ සිදුවුණු ක්‍රියාදාමය, ඒ මහමොලකරුවන්, ඒ සැලසුම්, ඒ වැඩපිළිවෙල පිළිබඳව අද දැවැන්ත සැකයක්, අවිනිශ්චිත භාවයක් අද කතෝලික ප්‍රජාව තුලත්, ගරු කාඩිනල් තුමා තුලත්, ඒ වගේම අපි තුලත්, ඒ වගේම රටේ සමස්ත ජනතාව තුලත් තිබේ. තවමත් සත්‍යය හෙළිදරව් වෙලා නැහැ. තවමත් සත්‍යය හෙළිදරව් වෙන්න ඉඩකඩක් නැහැ. තවමත් ඇත්ත ඉදිරියට එන්නට රජයේ ඉඩ තබන්නේ නැහැ. මෙන්න මේ සැකය බරපතල විදිහට තිබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. පැහැදිලිවම මේ ප්‍රහාරය ක්‍රියාත්මක කරපු කණ්ඩායම් පිළිබඳව අපේ ශානි අබේසේකර මැතිතුමා ඒ පරීක්ෂණ කටයුතු කරනකොට එතුමාව ඉවත් කරා, මාරු කරලා දැම්මා. එපමණක් නෙවෙයි, එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ වැදගත් කරුණුකාරණා රාශියක් හෙළිදරව් වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ බිහිවුණු කොමිසමේ ඒ වාර්තා අදටත් මේ රටේ පොදු ජනතාවට විවෘත නැහැ. පාර්ලිමේන්තුවේ කොපියක් තියලා තියෙනවා පුස්තකාලේ, ඒකත් එක කට්ටලයක් පමණයි තියෙන්නේ. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ ගරු කථානායකතුමාට මේ පාස්කු ප්‍රහාරයේ කොමිසමේ සියලුම වෙලුම් ටික පාර්ලිමෙන්ටරි වෙබ්සයිට් එකට ඇතුල් කරන්න. ඕනම මේ රටේ 120ක ජන ප්‍රජාවගෙන් ඕනම කෙනෙකුට මේක කියවලා බලන්න, මේක පරිශීලනය කරන්න අවස්ථාව ලබා දෙන්න. අඩුම ගානේ ඒ යුක්තිය සාධාරණේවත් ඒ මියගිය ඒ වගේම තුවාල වුණු අපේම රටේ ජනතාවට ඒ සාධාරණත්වය, ඒ යුක්තිය, ඒ යුතුකම ඉෂ්ට කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, දප්පුල දිලිවේරා අපේ හිටපු නීතිපතිතුමා බොහොම පැහැදිලිව එතුමාගේ වචනින්ම කියනවා නම් මහා කුමන්ත්‍රණයක් මෙය පිටුපස තිබෙනවා කියන එක එතුමා ප්‍රකාශයට පත් කරා. මහා කුමන්ත්‍රණයක් මේ පිටුපස තිබෙනවා කියන කාරණාව මත වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ වර්තමාන රජයට වගකීමක් තිබෙනවා, යුතුකමක් තිබෙනවා. ඒ සත්‍යය සොයා බලනවා, ඒ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කරනවායි කියන 69 ලක්ෂයක ජනවර්ම තුල, ඉන්පසුව මහමැතිවරණයේ 68 ලක්ෂක ජනවර්ම තුල මේ බිහිවුණු ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ පාර්ලිමේන්තු කණ්ඩායම සංයුතිය බුදුමල්ලගේ වගකීමක් යුතුකමක් තිබෙනවා ඇත්ත හෙළිදරව් කරන්න, ඇත්ත කතා කරන්න. මේ කිසිම කෙනෙකුගේ සැකයට පාදක වන දෙයක් නොකර විනිවිද භාවයෙන්, විවෘත භාවයෙන්, ඒ වගේම සංවේදී භාවයෙන් මේ කටයුත්තට මුල පුරන්න. ගරු කතානායකතුමනි, මටත් මගේ පියා අහිමි වුණේ ත්‍රස්තවාදයක් නිසා, ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් නිසා. එදා ඒ අහිමිවීම සිදුවෙනකොට මා තුළ ඇතිවුණු ඒ දුක සංවේගය, ඒ දරාගත නොහැකි ශෝකය, කනගාටුව, ඒක මගේ හදවතේ අදටත් තිබෙන. අපි මතක තබා ගන්නට ඕන මේ නින්දිත ම්ලේච්ඡ තුච්ඡ ප්‍රහාරය තුළ ඒ ජීවිත අහිමි වුණු, ඇස් ඉස් මස්ලේ ඉන්ද්‍රියන් අහිමි වුණු තුවාලකරුවන්, ඒ නැති වුණු අම්මල තාත්තල දූදරුවන්, සහෝදර සහෝදරියන්, ඒ පවුල් කෙතරම් වේදනාවකින් අද සිටිනවද කියන එක අපිට තේරෙනවා. ඒ වගේම අපිට වටහා ගන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ රටේ 30 වසරක ත්‍රස්තවාදය තුළ ජීවිත කීයක් අහිමි වුණා, කී දෙනෙක් තුවාල ලැබුවා, කී දෙනෙක් මහා වේදනාවකින් හිටියද. අන්න ඒ නිසා ඒ අවබෝධ කරගෙන අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ වර්තමාන රජයෙන් කරුණා කරලා තොරතුරු සංගවන්නේ නැතුව සියලු දේම එළියට දාන්න, සියලු තොරතුරු කරුණු කාරණා එළිපිටම විභාග කරලා මම යෝජනා කරනවා අලුත් පරීක්ෂණයක් පවත්වන්න. ඒ අලුත් පරීක්ෂණයට ප්‍රවීණ රටම පිළිගන්න කණ්ඩායමක් පත් කරන්න. ඒ පරීක්ෂණයට මේ රටේ කතෝලික ප්‍රජාව නියෝජනය වෙන ආකාරය, අතියුතුම් කාඩිනල්තුමා නියෝජනය වෙන ආකාරයට ඒ සමාජිකයෝ පත් කරන්න, ඒ කතෝලික සභාවත් සම්බන්ධ කරගන්න. මොකද මේකේ බරපතලම වේදනාව දැනෙන කොට්ටාස එයයි. ඒ සාධාරණත්වය ඉෂ්ට කරන්න අලුත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. හැබැයි මම නැවත නැවතත් කියනවා සමගි ජන බලවේග සහ සමගි ජන සන්ධාන ආණ්ඩුවක් තුළ අපි කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න යන්නේ නැහැ, කිසිම කෙනෙක් රකගන්නට යන්නේ නැහැ. ඉතාමත්ම විනිවිද භාවෙන් යුක්ත වූ, ඉතාමත්ම පාරිශුද්ධ පරීක්ෂණයක් පවත්වන්නට අපි මුල පුරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මේ අවස්ථාවේ අද දිනේ තවත් වැදගත් කාරණාවක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. ඒ තමයි අද දින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, ඒ වගේම විධායක අගමැතිවරයෙක් වෙනුවට සංවරණ තුලන තුල යටත්තුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන අපේ යෝජනාව අපේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව එය ක්‍රියාවට නංවන්න මේ සභාවේ 225 දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි. කාර්යක්ෂම කාර්යශූර විනිවිද භාවයෙන් යුක්ත වූ ඒ වගේම වගකීම වගවීම යන ගුණාංගයන් වලින් සමන්විත වූ එම සංශෝධනය හරහා අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය කොන්ස්ටිටියුෂනල් ඩෙමොක්‍රසිය අපි මුල පුරනවා. ඒ වගේම සංවරණ සහ තුලන checks and balances ඒ වගේම ත්‍රිපාර්ශ්ව බලය බෙදියා tripartite system of separation of powers ඒ වැඩපිළිවෙල අපි ශක්තිමත් කරනවා. නැවතත් වරක් අර මුද්‍රණ කාර්යභාරය පමණක් කරපු පාර්ලිමේන්තු කවුන්සිලයේ වෙනුවට අර නිකන් පෝස්ට් ඔෆිස් එකක් හැටියට කටයුතු කරපු පාර්ලිමේන්තු කවුන්සිලයේ වෙනුවට නැවතත් වරක් ව්‍යවස්ථා සභාව අපි නැවත ස්ථාපනය කරනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩංගු ගුණාංගයන් සියල්ලක්ම ඇතුල් කරලා 20 වෙනි සංශෝධනය අපි සහමුලින්ම ඉවත් කරන්නට කටයුතු කරනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරලා මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන අපි ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව ගැන මුල්තැන ලබා දීලා ව්‍යවස්ථාවේ ස්ථාපනය වුණු ජාතික ආරක්ෂක සභාවක් National Security Council එකක් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම මේ සංශෝධනය හරහා ඇතුල් කරලා මේ රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙන ක්‍රියාවලියට අපි නව අරුතක් ලබා දෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමත් අපි සියලු දෙනාත් දන්නවා අද රටේ ජන අර්ගලයක් තිබෙනවා, ජන හඬක් නිර්මාණය වෙලා තිබෙනවා. අද සමාජීය දේශපාලනික විප්ලවයක්, සාමකාමී විප්ලවයක්, පරිවර්තනාත්මක යුගයක්, ට්‍රාන්ස්ෆෝමේෂනල් ඒජ් එකට අපි දැන් මුල පුරමින් සිටින මොහොතක අපි යෝජනා කරනවා අලුත් රාජ්‍ය සභාවක් Council of State. ඒ Council of State එක තුල, ඒ රාජ්‍ය සභාව තුල සිවිල් සමාජයේ තරුණ පරපුර, ජී පරපුර, ඒ වගේම ව්‍යවසායකින්, ව්‍යාපාරිකින්, කම්කරුවන්, ජන සමාජයේ පුංචිම තලයේ ඉඳලා ඉහළම තලය දක්වා ඒ සිවිල් සංවිධාන යම් කිසි ක්‍රමවේදයකට නියෝජනත්වයක් ඇති කරගෙන මේ Council of State එක හරහා රටක් පාලනය කරන ආණ්ඩුව නිරන්තරයෙන්ම ජනතා හදගැස්මට සවන් දෙන ක්‍රමවේද අපි ස්ථාපනය කරනවා මේ නව සංකල්පය තුළ, Council of State සංකල්පය තුළ. තවත් අප සතුව අලුත් සංකල්ප රාශියක් තිබෙනවා. නමුත් අපි හිතනවා මේ ව්‍යවස්ථා සංශෝධනය මූලිකත්වය කරගෙන, ප්‍රමුඛතාවය කරගෙන විධායක ජනාධිපති ක්‍රමය සහ මුලින්ම හෝසි කරලා, ඒ වගේම 20 වෙනි සංශෝධනය සහ මුලින්ම ඉවත් කරලා 19 වෙනි සංශෝධනය නිවැරදි කරමින්, යම් යම් ඌනතාවයන් තිබුණා ඒවත් නිවැරදි කරමින් අපි අලුතෙන් ස්ථාපනය කරලා රටක් හැටියට අලුත් ගමනක්, රටට අලුත් නවෝදයක්, රටේ රාජ්‍ය පාලනේ ජනතා සේවයේ අලුත් නැවුම් පරිවර්තනාත්මක යුගයකට අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙල හරහා අපි මුල පුරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මටවත් කිරියල්ල මැතිතුමාටවත් ස්ථාවර නියෝග තුල මේ ඉදිරිපත් කරන්නට ඉඩ ප්‍රස්තාව නොලැබුණා. එම නිසාම අපේ සමගි ජන බලවේගයේ සමගි සන්ධානයේ මහලේකම්තුමාගේ, අපේ ගරු රංජිත් මද්දුම බණ්ඩාර අපේ පාර්ලිමේන්තුවේ සිටින ප්‍රවීණෙක්, ජ්‍යෙෂ්ඨ නායකෙක්, එතුමාගේ මූලිකත්වයෙන් අපි මේ අදාළ වැඩපිළිවෙල ඔබතුමාට ඉදිරිපත් කරා අද දවසේ. එහෙනම් අද ඇත්ත වශයෙන්ම දැඩි ශෝකාකූල දවසක්. ඒ මන්ද ත්‍රස්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක වීම තුළින් අදට අපිට සත්‍යය සොයා ගන්නට බැරි වෙලා තිබෙනවා. අදටත් ඇති තතු රටේ ජනතාවත් විශේෂයෙන්ම විපතට පත්වුණු පවුල්වලට දැනගන්නට බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි අද අනිවාර්ය පොරොන්දුවක්, අනිවාර්ය ප්‍රතිඥාවක් මේ සභාවටත් රටටත් ලබා දෙනවා. මේ ත්‍රස්ත මොළකරුවන් සොයා ගන්නා වැඩසටහන මොනම හේතුවකටවත් දේශපාලනීකරණය කරන්නේ නැහැ. කිසිම දේශපාලඥයෙකුට ඇඟිලි ගසන්නට අපි ඉඩ තබන්නේ නැහැ. කිසිම කෙනෙක් බේරන්න, කිසිම කෙනෙක් හිතාමතාම වැරදි ආකාරයට අල්ලවන්න, බොරු චෝදනා දමලා අල්ලවන්න, ඒ වගේ වැරදි ක්‍රියාවන් වලට අපි මුල පුරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම යුක්තිය සාධාරණත්වය ඒ ප්‍රහාරින් මියගිය ඒ සියලු දෙනාටම අපේ රජයක් තුල සමගි ජන බලවේග සන්දාන රජයක් තුල අපි ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් කරුණාකරලා 225ම එකට එකතු වෙලා අර මහ පාරේ හඬ, අර තරුණ හඬ, අර ජන අරගල හඬ, අර ජනතාවගේ ඒ මතයට වටිනාකම ලබා දීලා කරුණා කරලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩසටහනටත් අපි ඉදිරිපත් කරලා තිබෙන සංශෝධන තුල 20 සහමුලින්ම ඉරා දමලා 19 ස්ථාපනය කිරීමේ වැඩසටහනටත් 225කගේම ආශිර්වාදය, ඒ වගේම අනුමැතිය ලැබේවා කියා පතමින් මගේ අදහස ඉදිරිපත් කරන අවස්ථාව ලබා
දෙන්න. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52.6 වාර්තා පිළිගැනීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52.6 සාමයේ අධ්‍යාපනයේ බල ගැන්වීම සහ සංවර්ධන දිසා වූ ක්‍රීඩා ආයතන සංස්ථාගත කිරීමේ 50 කිටුම්පත් පිළිබඳ වාර්තා පිළිවෙන්නේ ගරු තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52.6 සාමයේ අධ්‍යාපනය බල ගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතන සංස්ථාගත කිරීම නැමැති 50 කෙටුම්පද පිළිබඳ බදව තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කීම කවදාද?
හෙට දිනේ.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පස වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. වරප්‍රසාද පස වරුණ ලියනගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි 2021.10.6 වෙන දින මා විසින් ගරු කථානායකතුමා වෙත කල්තබන අවස්ථාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරම ලදී. එම ප්‍රශ්නය පිළිබඳව පිළිතුරු ලබා නොදුන් අතර ඔහු පසුව ඒ සඳහා පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කළද මෙම ප්‍රශ්නය මාස 6කට අධික කාලයක් ගත වී ඇතත් තවමත් ඒ සඳහා පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි අවස්ථාව ලබා දෙන්න. මොකද මම ගරු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත් ඇමතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එදා රත්නපුර ප්‍රදේශයත් එවාගේම නුවරළ දිස්ත්‍රික්කයේ මවුන්ට් ජීන් ආශ්‍රිතත් පතල් කර්මාන්තයේ නියැලෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ වෙනකොට අද වෙනකොටත් තාම ඒ කර්මාන්තයේ නියැලලා කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි, අද වෙනකොට මේ රටේ தත්ත්වය ගත්තාන් පස්සේ මේ මුදල්, රජයේ මුදල් අහිමි වීම සම්බන්ධයෙන් තමයි අපි සියලු දෙනාටම මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පතල් කර්මාන්තය නිසා රජයට විශාල මුදලක් අහිමි වෙලා තියෙනවා. මොකද රත්නපුර ශ්‍රීක්කේ කිරියල්ල ප්‍රදේශයේ නිදානේ කියන ස්ථානයේ මේ පතලය කපාගෙන යනවා, ලයිසන් එකක් අරන් දිනවා. නමුත් රජයට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නුවරළ දිස්ත්‍රික්කයේ මවුන්ට් ජීන් කියන තැනත් මේ වගේම රජයට කිසිම මුදලක් නොලැබෙන අතර ඔබතුමාට කියන්න ඕනි, රජයෙන් වැලි බලපත්‍රයක් ගත්තත් මුදල් ලබා දෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි අද වෙනකොට මේ පතල් කර්මාන්තයෙන් කිසිම මුදලක් රජයට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි දන්නවා මේ දැන් රටේ තියෙනවා ප්‍රශ්නයක් මුදල් සම්බන්ධයෙන්. මේ නිදානේ කියන ස්ථානෙත්, මවුන්ට් ජීන් කියන ස්ථානෙත් විශාල විදියට මැණික් ලැබෙන ස්ථානයක්. ඒ නිසා අපි කියනවා තාම මේක කර්මාන්තයේ කරගෙන යනවා. ඒ නිසා මේක වහාම නවත්තලා පරීක්ෂණයක් පවත්වන්න. මොකද අපි දැක්ක ඉතිහාසයේ ඉඳලම ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුව අරන් තියෙන්නේ වැරදි ආකාරයට. මැණික් ආසන්න අධිකාරිය. ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ වැරදි තීන්දුවත් එක්ක තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේවා නැවත නිවැරදි කරේ නැත්නම් අපේ රටට විශාල අසාධාරණයක් සිදු වෙනවා. මොකද අපි දැක්ක අර ඇවන්ගාඩ් එකට මුහුදු ආරක්ෂණ එක ලබා දීලා අපේ රටේ අපේ නේවි එකෙන් කරගෙන ගිය එක නිසා ඒක මුදල් අහිමිච්ච ආකාරය. ඒ වගේම තමුන්නා අපි දන්නවා සුදුලුණු වංචා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමා දන්නවා සීනි වංචා වෙන්න පුළුවන්. මේ විශාල මුදල් ගරු කතානායකතුමනි මැණික් වලින් ලැබෙන සම්පත, ඒ වගේම මුදල මේක කියන්න බෑ. ඒ නිසා මේ හොරගම් කරන නිසා මේ අපි මේක නවත්තන්න කියලා කියන්නේ. ඉතින් මාස 6ක් වෙන ගරු කතානායකතුමනි අපි උත්තරයක් බලාපොරොත්තු වුණා. අද ඉන්න අශෝක ප්‍රියන්ත ඇමතුමා මේ අමාත්‍යංශයේ වහරගෙන මේ කියන්නේ අපි කියන්නේ ඔබතුමාට මේ ගැන හොයලා බලලා රටට අහිමි වෙන සම්පත් මේ නිවැරදි කරලා දෙන්න කියලා ඔබතුමා ඉල්ලන්නේ. හැබැයි මේ කාත් එක්කවත් අපිට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. ලෝකමතුමත් එක්ක
ප්‍රශ්නයක් නැහැ.
රටේ සම්පත් අහිමි වෙනවා නම් මේක අපි සියලු දෙනාගේම වගකීමක්.
මේක අන්තිමට කැටි කරන්න
ගන්න ගරු කතානායකතුමනි බොහොම
ස්තුතියි. ඔව් ඔබ කියලා මැතුමා.
කතානායකතුමනි අපේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා යන්නම අදහස් ප්‍රකාශ කෙරුවා. මෙතන ප්‍රශ්න තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නඩු දාන්න නිර්දේශ කළා තීරයට නඩු දාන්නේ. ඒකයි කාඩිනල් උන්නාන්සේ ඇතුළු සියලු දෙනා කියන්නේ. අනිත් එක එතුමා කිව්වා මේ දප්පුල දලිලිය තමයි නඩු දාලා තියෙන කියලා. ඔබතුමා දන්නවා වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපතිවරයා කාලේ දාපු නඩු දැන් එකින් එක නිදොස් කොට නිදාස් කරනවා. කොහොමද? එම නිසා දප්පුල දලිලි වේලා නඩු දැම්මනම් ඒක නිදාතර කාර්යාවක් නෙවෙයි. වර්තමාන නීතිපතිවරයාට පුළුවන් ඒ සාක්ෂි බලලා ජනාධිපති කොමිෂනයෙන් නිර්දේශ කළා තියෙන නඩු දාන්න. ඒකයි ප්‍රශ්නේ. ඔබතුමා කරුණා කරලා ඔබතුමත් ඒ පුද්ගලයාගෙන ප්‍රසිද්ධිය කතා කරලා තියෙනවා. ඔබතුමත් ප්‍රසිද්ධියේ යම් පුද්ගලයාට
මන්තුමාද
කියලා නිර්දේශ කරලා තියෙනවා.
සභානායකතුමා වරුණ ලියනගේ මැතිතුමාගේ ප්‍රශ්නය.
සභානායකතුමනි වරුණ ලියනගේ ගරු මන්ත්‍රීතුමා නගපු කාරණාව එතුමා සාධාරණයි. එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ගෙනවී තිබෙනවා. නමුත් එදාින් පසු පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කරා. ප්‍රොරගේෂන් කේම්. එතකොට ගරු මන්ත්‍රීතුමා ඊට පස්සේ අලුතෙන් ප්‍රශ්නයක් අහනවා නම් ලිඛිතව දෙන්න ඕනේ. ඒක ලිඛිතව මම අහවල් දින එක යලි අහනවා කියලා හරි කමන්නේ පළ ඩෙස්ක් එකට දෙන්න ඕනේ. එහෙම ඒකයි මේ සිදුවී තිබෙන සිදුවීම. නමුත් ඔබතුමාට ඕන නම් පිළිතුර අපේ අමාත්‍යංශයේ ලිඛිතව දෙන්න සූදානම්. ප්‍රශ්නයක් සභාවේ නැහැ. නමුත් ඔබතුමාට පිළිතුර තියෙනවා සූදානම් කළ දෙන්න. නෑ නෑ ඒක වැරදි නෑ. ඒක තමයි රූල් එක. ප්‍රශ්නයක් නැත්නම් සභාව මත කොහොමද දෙන්නේ?
ඔව් මන්ත්‍රීතුමා.
ශ්‍රේකේදී අමතිවරයා හෝ රාජ්‍ය අමතිවරයා හෝ සභානායකයෝ ඉන්න ඕනි. ඒ වෙලේ උත්තර දෙන්න. දැන් සාමාන්‍ය ඒ වෙලේ උත්තර දෙන්න පැමිණෙන්න ඕනි. අපි දන්න විදිහට මේක අලුතෙන් ආපු සම්ප්‍රදාය. ඉෂා ඒ වෙලේ උත්තර නොදී හැමතිවරයා බැහැර වුණා. එකයි මේ තියෙන්නේ. අපිට ඒක නැවත දාන්න පුළුවන්. නමුත් අපි කියන්නේ ගරු කතානායකතුමනි සභානායකතුමනි ඒ පල් තැබීමේ ප්‍රශ්නයක අනිවාර්යයෙන් ගරු ඇමතිවරයා හෝ නිශ්චයතුරා ඉන්න ඕනේ. දැන් අනිවාර්යෙන් කමනේ කල් ගන්න පුළුවන්. එක දෙක හෝ තුන්වෙනි කල් ගන්න පුළුවන්. නමුත් කල් තැබීමේ එහෙම තිබුණේ නැහැ. ඒකයි අපි කියන්නේ අනිත් ගරු කතානායකතුමනි අපේ ගරු අමතිවරයාගේ නිවේදනය ඉතා වැදගත් කතාව තමයි. මේවා හොරු අල්ලනවා කියන කාරණේ පාස්කු ප්‍රහාරේ. දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂමේ ගරු ඇමතිවරනි 356 පිටුවේ ඉතා වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි මේ උතුරු වාර නියෝජ්‍ය පොලිස් පැතිවරයා දේශබන්දු පැතිතුමත් මේකේ වග උත්තරකාරයෙක් කළා දෙනවා. හැබැයි අද එතුමා තමයි අපරාධ විමර්ශනංශයේ ප්‍රධානියා. එතකොට කොහොමද මේ හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ ඒකට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් දාලා මේක පිරිසුදු කරනවා කියලා මේ ඇමතුමා කියන්නේ? ලැජ්ජයිනේ ගරු කතානායකතුමනි. මේ මිරිමෙරුන් සම්බන්ධව ඉන්න පුද්ගලයා මේකේ ප්‍රධානියා කරලා විශ්වාසය කරන්න කියනවා පාදිනල උන්වහන්සේට. අපි මේක හොයලා දෙනවයි කියලා. ඒසයි මේක හොයන්න නෙමෙයි යට ගහලා තමන්ගේ අර දේශපාලන බලය ලබා ගැනීම වසන් කිරීම සඳහා මේක පත් කළා තියෙනවා. ඒක තමයි මේකම හරි බා අසාධාරණයක් ගරු කතානායකතුමනි.
හරි එතුමාට උත්තර දෙන්න. එතුමාට උත්තර දෙන්න. එතුමාට උත්තර.
කතානායකතුමනි මේ කාරණාවේදී මම ඉල්ලීමක් කරනවා මේ පාස්කු ප්‍රහාරයෙන් මියගය ගියායට අගෞරව වෙන විදිහට මේ සභාව හැසිරෙන්න එපයි කියලා මුලින්ම. නෑ මම මේ කියනකොට හැමෝටම රිදෙයි. ඒකයි මම මේ කියන්නේ. ඒක ඔබතුමාලා කළු අඳින එක හැමදාම අඳින්න ඕන එක. මොකද ඔබතුමාලගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒකින්ද කරුණා කළා මේ මම කිව්වනේ ඔබතුමාලා මියගිය ඇයට ගරු කරන්න මේ කියන්නේ ගරු කරන්න ඔබතුමාලා හැමදාම කටින් ගාලා දිනන්න එපා පව් මේක පව් පව් ගරු කතානායකතුමනි මම ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කියපු කාරණාව සම්බන්ධව මම අදත් ඒ ස්ථාවරයේ ඉන්නවා මොකද ජනාධිපති කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක වුණා නම් මෙතන බොහෝ දරේ දඬුවම් ලැබෙන්න ඕනේ ඇයි එහෙම නොවුනේ කියන එක තමයි මෙතන තියෙන ගැටලුව මන් දන්නවා ඔබතුමාලට උමනා ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒකේ තියෙන නිර්දේශවල එතුමාටත් ගහන්න උමනාව ඇති අපිට ප්‍රශ්න අපි මේ දේශපාලන කෝණයෙන් බලන්නේ ඔබතුමාලා පිළිගන්න මේ සිද්ධිය අමතක කරලා කතා කරන්න එපා දැන් විපක්ෂ නායකතුමා කතා කරත් හරියට මේක අපේ කාලේ වුණා වගේ මේක උනේ යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලගේ මේ ඉස්සරහා පේලිවල ඉන්න අය ඇමතිවරු ඉන්න කාලේ එතකොට මේ තොරතුරු ලැබිලා තිබුණාම ඒ තොරතුරු ගණන් ගන්නෙ නැතුව මේ සිද්ධිය වෙනකම් බලන් හිටියයි කියන එක මේ නිර්දේශවල තියෙනවා වග සමා වෙන්න රිදෙනවා ඔයගලා රිදෙනවා මම දන්නවා මගේ කට නවත්තන්න එපා ඒ වගේම වගකීම් පෑර හැරියයි කියන එක ඒ නිර්දේශවල තියෙනවා ඊළඟට හිටපු අගමැතිතුමාව ආරක්ෂක කමිටු වලට කැඳෙව්වේ නැහැ කියන එක තියෙනවා එතකොට මෙව්වා මේ උනේ ඔබතුමාලගේ කාලේ මෙව්වා වගකීම් පෑර හැරියයි කියන එකට ඔබතුමාලට ගැලවෙන්න බෑ අද අපි දැක්කා ඔබතුමාලගේ මම මේ හරි ප්‍රාන් මම ඔබතුමාට දොස් කියනවා නෙමෙයි මම මේ කාරණාව කියේ තුමා කිව්වයි කියලා තාත්තා කිව්වයි කියලා ඒක හරි හෝ වැරදි මම එතුමා ගැන කතා කරනවා නෙමෙයි හැබැයි එතුමා මේ ඕනම සිද්ධියක් වුණාම යම් කිසි සිද්ධියක් වුණාම ඒ තැන් වලට ගිහිල්ලා ඔන්ලයින් කතා කරලා Facebook එකේ කතා කරලා ඒක ගැන කතා කරනවා ඒ වගේම සමාවෙන් සමාවෙන් කියන දේ අහන්නකෝ හැබැයි මේ සිද්ධියට එතුමාට ඒක කරන්න තිබ්බා එහෙම වුණා නම් මේ ජීවිත ටික බේරෙනවා මරුණයින් පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ අනික එක ඔබතුමා මේ කියපු කාරණාවේදී මම කිව්වේ නිලන් සම් ගරු කතානායක මේක මාධ්‍යට පෙන්වන්න මේ අය
කරුණාකරලා ඉන්නේ
එතුමා පාස්තු පාරේ මිනිස්සු මැරලා එයාගේ පවුල වල දුකෙන් ඉති
අද දවසේම මේ මාතෘකාව විවාද වෙන්නේ
බොරු නිහඬතාවයක් ඔබතුමාලගේ නායකතුමා නිහඬතාවයක් ගත්තම අපි දැකිට්ටා අපි එකට ගරු කරනවා එතුමාට ඒක නිසා අපුවාම මන්ත්‍රීතුමා
මන්ත්‍රීතුමාලා අද දවසේම මේ මාතෘකාව කතා කරන්නේ
මං කිව්ව දේවල් බොරු නම් ඔබතුමාලා ඊට පස්සේ කතා කරලා බොරු කියන්නේ
මෙතනට සමන්නේ
අද දවසේම මේ මාතෘකාව කතා කරන්නේ නිෂ්කලංකව කතා කරන්නේ
ඔබතුමා කිව්වේ දෙයට මං උත්තරයක් කිව්වේ නිලන්ත ජයවර්ධනව රජයේ සාකිකාරය කර දපුල ලිවේ රයින්න කාලේ ඒක ඒකයි මං කියන්නේ නැතුව දප්පුල දිවේලට අදත් වගේ කීමක් තියෙනවා හිටපු නීතිපතිවරයා හැටියට කෘමන්තනයක් වුණා නම් අදට ට්‍රාස් පොලිසියට ගිහලා කතා පණිවිඩයක් තමන් දන්න දේ කියන්න පුළුවන් එහෙමනම් කට උතරයක් දෙන්න පුළුවන් ගිහලා මේ දේ සුණයි කියලා එතුමා නීතිය දන්නේ කෙනෙක් නීතිපතිවරයා හැටියට ඒ නිසා කෘමන්තනයක් කියලා තමන්ගේ උමනාවන් එපාකම් ඉතු නොවුනම් එහෙම කරන එක හොඳ නෑ රටේ මිනිසුන්ව අද කාඩිනල් උන්නාන්සේගේ ස්ථාවරය මම උන්වහන්සේට ගරු කරනවා මම ඉන්නවා මේ පරීක්ෂණයේදී මේක වෙනුවෙන් අපි ආණ්ඩුවක් හැටියට මේක සාධාරණ වෙනවද කියන එකට වෙනුවෙන් අපි පෙනී හිටිනවයි කියන එක මම කියන්න ඕනේ
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමාලා පොඩ්ඩ අද දවසේ මේ මාතෘකාව කතා කරන්නේ ඔව්
ගරු කතානායකතුමනි
ඔව්
මම එක දෙයක් කියන්න කැමතියි මොකද හරි ඉන්ෆොනෑන්ඩෝ මන්ත්‍රීතුමා ගැන අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමා කරුණක් ඉදිරිපත් කරා හරි ඉන්ෆොනෑන්ඩෝ මැතිතුමාගේ මේ සිද්ධිය සම්බන්ධව ඒකේ වැරදි නිවැරදි භාවය ගැන අද ඔබතුමාට පුළුවන් ඕනනම් අපේ අති උතුම් කාඩිනල්තුමාගෙන් අහන්න පොඩ අහගන්නකෝ අති උතුම් අහගන්න අති උතුම් කාඩිනල්තුමාට තිබෙනවා හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා පිළිබඳවත් අපි පිළිබඳවත් පරම පවිත්‍ර විශ්වාසයක් හරි ඒ නිසා කරුණා කරලා නිකම් බොරුවට මඩ ගහන්න එන්න එපා බොරුවට මේ එක එක ඕපුදුප කතා කරන්න එන්න එපා අද ශෝක දිනයක් අනිත් එක මේ ඔබතුමන්ලා කොහොමද මේ තීන්දුව කරන්නේ අපි මේ එදාට අඳින්න ඇඳුම ගැන ඒක ඔබතුමන්ලගේ තීන්දුවක් නෙවෙයිනේ ඔබතුමන්ලා මේ මේ මානව අයිතිය ඒ තරමට උල්ලංඝනය කරන්න හදනවද මොනවද මේ කතා කරන්නේ
බොහොම ස්තුතියි අද දිනේට අදාළ කටයුතු අවසන් කරන්න ඉඩ දෙන්න කරුණාකරලා අද හරි ෆ්‍රෙන්ඩ් මට උත්තර දෙන්න
ගරු කතානායකතුමනි මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ කොතනක හෝ මගේ සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා කියලා ඔබතුමා වල්ලා ඉස්සලාම කියන්නේ දෙක කතානායකතුමාට ඔබතුමත් ලංකාදීප පත්තරේට කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා හිටපු අගමැති තාම අගමැතිතුමා එතුමත් කියලා තිබුණා එතුමාට මේක තොරතුරු ලැබුණා කියලා ඔබතුමා පත්තරේටත් කියලා තිබුණා උන්නම පත්තරේ උපුටන්න ඔබතුමා පත්තරේට කියලා තිබුණා එනිසා මේ වගේ පහත් නිකන් දෙකේ වර ජොන්ස්ටන් රොනාල්ඩු මන්ත්‍රීතුමා හිටියා ඊට වඩා ඇත්තටම හොඳයි ওই පුටුවේ ඔබතුමා නම් කරුණාකරලා එක්ක මේ මේ ගෞරවය තියෙන බොරු කරන මිනිහෙක්ව දාන්න එපා
ගෞරවතුමා මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි අපි අපි අද දිනේ නියමිත කටයුතු වලට ආරම්භ කරමු ඔව් දැන් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය කරන්න
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක මිය ගිය සිළු දෙනාට අපගේ ශෝකය ප්‍රකාශ කරන්න ඕනේ ඒ වගේම තමයි මේ අවස්ථාව මම ඔබතුමාගෙන් ඉල්ලනවා විනාඩි කීපයක් මගේ අදහසක් සහ මං යම් කාරණාවක් ඉස්මතු කරන්න ඊට පෙර අපි විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විධායක බලතල පිළිබඳව කතා කරුවා ඒක බොහොම හොඳ කාරණයක් අතිගෞරව ජනාධිපතිතුමත් මේ වෙනකොට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ රටේ බොහෝ නායකයෝ ගරු විපක්ෂ නායකතුමනි ඔය ගැන කතා කරුවා පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් අනාගතවාදී විදියට ඒ දිහා බැලුවේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී හෝ ඒ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අලුත් ව්‍යවස්ථාව පිළිබඳව ඔබතුමාලා අනාගතවාදී විදියට බලයි කියන කාරණය. ඒ වගේම තමයි පහුගිය දිනවල ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව තුල මටත් අපට චෝදනා බොහොමයක් එල්ල කරා. විශේෂයෙන්ම අර 2015ට පෙර නගපු වංචා හා දූෂණ සම්බන්ධයෙන් සහ මෙතුමල්ලාගේ ආණ්ඩුව කාලේ FCID කියන පොලිස් ආඥා පනතට විරුද්ධව ගිහිල්ලා පිහිටවපු ආයතනය සහ දේශපාලනීකරණය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් නියෝජනය කරපු දූෂණ මර්ධන කමිටුවෙන් පරීක්ෂණ පවත්වපු චෝදනා පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුන නැවත නැවතත් ඉස්මතු කරා ගරු කතානායකතුමනි එදා අපට මතකයි ලැම්බෝගිනි ගැන කතා කරා රත්තරන් අස්පියෝ ගැන කතා කරා ඩොලර් බිලියන 18ක් ගැන කතා කරා ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන අතිගෞරව ජනාධිපතිතුමා නීතිඥ වරෙට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා මැද පෙරදිග සහ විදේශ රටවලට ගිහිල්ලා දේපොළ තිනවනම් හොයාගෙන එන්න කියලා හැබැයි මේ පිළිබඳව ඔබතුමාලා අදටත් තවමත් ඒ පරණ චෝදනා ගැන ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ඉස්මතු කරනවා ඒ වගේම තමයි අහගන්න ඒ වගේම තමයි පහුගිය දවස්වල මනුෂ්‍ය නානාකාර මණ්ඩිතුමත් මතු කරා මේ බිට්කොයින් එහෙම නැත්නම් ඩිජිටල් කරන්සි පිළිබඳව අමූලික බොරුවක්. ඉතින් ඔබතුමාලාට ඒ පිළිබඳව සාක්ෂි තියෙනව නම් වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව නීතිමය කටයුතු වලට යන්න ගරු කතානායකතුමනි. අපි පැහැදිලිව කියනවා අපි සූදානම් ඕනෑම අධිකරණයක ඕනෑම පරීක්ෂණයක කොන්දේසිකට යටත්ව ඕනෑම පරීක්ෂණයකට ගරු කතානායකතුමනි මූණ දෙන්න. නවත නවතත් අර 2015 කරපු බොරු චෝදනා ටික ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේ විතරක් නෙමෙයි. තවත් කාරණයක් තමයි ඉස්සර කිව්ව ගරු කතානායකතුමනි පෝත් සිටි එකෙන් කොමිස් ගැහුවා කියලා. දැන් අලුත්ම කාරණේ තමයි පෝත් සිටි එක නාමර රාජපක්ෂගේ බූදලයක් කියලා යන. ඉතින් මෙවැනි අමූලික බොරු හරහා සමාජයේ නොමග යවන්න. අදටත් විපක්ෂයේ ගරු කතානායකතුමනි උත්සාහ කරනවා. ඒ නිසා ඔබතුමාගෙන් මම කාරුණිකව මේ ගරු සභාවට මතක් කර සිටින්නේ. කාරුණිකව මතක් කර සිටින්නේ මේ බොරු චෝදනා වලට මේ සභාව යට කරන්නේ නැතුව ඔබට ඔබතුමාලාට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරුවා. ඒ වගේම තමයි අවුරුදු 5ක් ලෝකේ වටේ ඇවිද්දා. රජයේ මුදල් වියදම් කරා. නීතිඥවරු දිවුරුම් ප්‍රකාශ දුන්නා. ඒ දීලා අධිකරණේ නඩු දැම්මා. අධිකරණේ නිදොස් කෝ නිදාස වෙනුණු ගරු කතානායකතුමනි දැන් නැවත වතාවක් ඒ කාරණා ඉස්මතු කරලා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ අපිට පවුලේ ඕනෑම කෙනෙක්ට ඔබතුමාලා කියන විදියට ලෝකේ ඕනම රටක යම් කිසි අයිති ලෙස උපයාගත්තු දේපොලක් තියෙනවා නම් ලෝකේ ඕනෑම අධිකරණයක නඩු දාන්න. අපි සූදානම් ගරු කතානායකතුමනි ඒවට මුහුණ දෙන්න. ඒ වගේම තමයි ඔබතුමාගේ ගැටලුව රැකියා පහුගිය අවුරුදු 12ම පාර්ලිමේන්තුවට මම දීලා තිනවා මගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරපු කතානායකතුමනි. එක අවුරුද්දක් නැර අවුරුදු 12ම මම දීලා තිනවා. ඒ වගේම අද විගණනය ගැන කතා කරනවා. මම සූදානම් ගරු කතානායකතුමනි විගණනය කළා ඒ වார்த்தාවත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ.
ඔව් ස්තුතියි. අද දින එක් මේ ටික ඉවරනාම ගන්නද? අද දින න්‍යාය පත්‍රයේ අංක 1 සිට 4 දක්වා දෙපැත්තම එකඟ වෙලා තියෙන ප්‍රශ්නේ ඉන්නකො මන්තුමා නිකන් මේ බබා වගේ කතා කරන්න නැතුව මේක අද අපි කතා කරා අද දවසම තමුන්නාන්සලා කතා කරන්නේ හරි පීටි ප්‍රශ්නෙට අවසර දෙන්නම් මේක ඉවර කළා මේක ඉවර කරන්න ඔව් හරි මේ අද යෝජනා ටික ඉවර කළා ඔබතුමාගේ අවස්ථාව ගන්න ඔව්
තුමාගේ ගරු අකමැතිතුමාගෙන් ප්‍රශ්නයක් තියෙනවා ඊයේ මම සභාව කල් තියෙන අවස්ථාවේදී ඇහුවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන් උත්තරයක් දුන්නේ නැහැ ගරු අකමැතිතුමනි වැඩමළන මුදල් ඇමති හැටියට කවුද පත් කරලා තියෙන්නේ ඒකට හේතුව තමයි සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඇක්ට් එකේ 66 වෙනි වගන්තියට අනුව තෙල් මිල වැඩි කරන්න බැහැ මුදල් ඇමතිතුමාගේ අවසරය නැතුව. එතකොට දැන් ඒ අවසරය ලබා ගත්තද දැනට කනිද තෙල් ඇමතිය හැටියට ඉන්න අපේ කාංචන ඇමතිතුමා ඒ තෙල් මිල වැඩි කරන්න. ඉතින් මම අහන්නේ ඒකට ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද?
කනිද තෙල් ඇමතිතුමා තෙල් මිල වැඩි කිරීම සඳහා කලින් අරන් තිබුණු තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර යලිත් වරක් ගරු මුදල් ඇමතිතුමාගෙන් එයට එකඟතාවය වොෂින්ටනයට ගිහිල්ලා අරන් තිබෙනවා. එයි අවශ්‍ය කඩදාසි ඔබතුමාට සැකයකින් තොරව බලන්න පුළුවන් අපි ලබා දෙන්න. No, there is no, he has given the concurrence to proceed. Then no deputy acting minister.
Yeah.
May I ask a clarification from sir now if a minister is overseas right is it necessary to appoint a minister to overlook the duties of the person who is not in Sri Lanka because I recall when Honorable Mangala Samarawira used to go overseas I used to act as a minister of foreign affairs so is that normal practice Or has there been somebody appointed to look after his business?
Don't have to have a... If there's a deputy minister might be appointed. No, there are no deputy minister. Honorable minister as finance minister is representing the country on a special mission on finance and monetary affairs. And he has given the... Honorable minister of petroleum has seeked his concurrence and he has given the concurrence. It's available. That's all. What do you mean? No.
සභාගත
කර්තයා කිය ඒකනේ ඉල්ලුවේ
පංචන විජේසේකර
ඇමතිතුමා. ගරු කතානායකතුමනි මෙම මිල වැඩි කිරීමට පෙර අතිගරු ජනාධිපතිතුමාගෙන් ඒ පිළිබඳ අනුමැතිය ලබාගෙන අතුගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ වෙලාවේ විදේශගත වෙලා ඉන්න මුදල් අමාත්‍යවරයාට ඒ රාත්‍රියේ මේක පිළිබඳ දැනුවත් කරලා එතුමාගේ අනුමැතියත් ලබාගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත් දැනුවත් කරලා ඒ සියලුම දේම ඛනිජ අපේ ඛනිජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් තුමිය ඒ වගේම ඛනිජ සංස්ථාවේ සභාපතිතුමා මම ඇතුළු අපි තිදෙනා ඉදිරියේ තමයි ඒ කටයුත්ත රුණින් අනුමැතිය ලබා ගත්තේ ඒ සියලුම සාක්ෂි තියෙනවා දුරකථන සාකච්ඡාත් තියෙනවා අපේ පණිවිඩයක් තියෙනවා ජනාධිපතිතුමාගෙනුත් අරගෙන තියෙන්නේ මුදල් ඇමතිවරයාගෙනුත් ලබාගෙන තියෙන්නේ කිසිම ගැටලුවක්
නැහැ ඔව්
ජීවිතත් අහිමි වෙලා තියෙනවා මේ තෙල් මිල වැඩි කිරීම නිසා දුරකථනයෙන් මේ කරන්න බෑ දුරකථනේ SMS පණිවිඩය හරහා මේ නීති සම්පාදනය කරන්න මෙතන හැකියාවක් නැහැ හරි එතකොට ඒක එක්කෝ මේ රටේ ඇමතිවරයා නැත්තම් වැඩවල ඇමතිවරයෙක් ඉන්න ඕනේ එහෙම නැත්තම් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ එහෙම කෙනෙක් නැහැ දැන් මෙතුමා කියනවා ටෙලිෆෝන් එකෙන් ගත්තලු එහෙම සම්ප්‍රදායක් එහෙම නීතියක් මේ රටේ නැහැ හරි මොකද මේ මේ නීති තෙල් මිලේ මිල වැඩි කිරීම මං හිතන්නේ නීති අනුකූල නැහැ මට අපිට දැනෙන විදිහට මේක මේ නීති අනුකූල නොවන වැඩ කිරීම.
ඇමතිතුමා උත්තර දෙන්න.
ඔබතුමනි ගරු කතානායකතුමනි ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා මේ අවස්ථාවේ මුදල් ඇමතිවරයා නැහැ කියලා කියනවා නම් ජනාධිපතිතුමාට තමයි වගකීම තියෙන්නේ. ජනාධිපතිතුමා ඒ සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම මුදල් ඇමතිවරයාට ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා තියෙනවා. මුදල් ඇමතිවරයා ඒ වෙලාවෙ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට sannivedanaya කරේ ඒ සඳහා අවශ්‍ය ලිපි ටික සකස් කරන්න කියන එක. ඒ නිසා මේ සියලුම අවසරයන් අරගෙන තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඔබතුමාට අවශ්‍ය නම් ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් අධිකරණයේ ඔබතුමාලා අභියෝගයට ලක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. හරි.
ඔව්.
පොඩ්ඩක් කියන කරු කතා නැවතුම මට විනාඩියක් දෙන්න 148 ව්‍යවස්ථාවෙන් මේ පාර්ලිමේන්තුවටයි දීලා තියෙන්නේ සම්පූර්ණ මුදල් බලය අධිකරණයට නෙමෙයි ඇමතිතුමා එතන ජනාධිපතිට නෑ ජනාධිපතිට නෙමෙයි මේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව හරහා පත් කරලා තියෙන මුදල් ඇමතිවරයාට 66 වෙනි වගන්තියේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා අපි මෙතන වහාම මුදල් ඇමතිවරයාගේ අනුමැතිය 17 වෙනිදා මේ මිල වැඩි කරන්න කලින් ගත්ත අනුමැතිය මේ සභාවට සභාගත කරන්න කියලා දැන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා
ඇමතිතුමා ඔව්
එතුමාට විනාඩි පහ මාරක් මේ ගැන කතා කරා ආපහු දැන් ඉල්ලන්නේ එක ඉතින් අපි එක ලබා දෙන්න බෑ ඇමතිතුමත් එකයි මමත් එකයි මොකන්ද මේ ඊයේ ඉඳන් නින්දත් නෑ ඔබතුමාට ඊයේ
ගරු කතානායකතුමනි මේ උත්සාහ කරන්න වෙන මොනවත් නෙවෙයි මේ පාරට බැහැලා ඉන්න ජනතාව තව තවත් මේ ආකාරයට මේ ප්‍රචණ්ඩත්වය සඳහා ගෙනියෑම සඳහා විපක්ෂයේ උත්සාහයක් දරන්නේ ඒ නිසා අපි අහනවා හර්ෂ සිල්ල මන්ත්‍රීතුමාගෙන් ඔබතුමා මේ පුටුවේ හිටියත් මේ මිල වැඩි කිරීම කරන්න වෙනවා මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමා බාරගත්තත් මේක කරන්න වෙනවා එනිසා ඔබතුමුන්නාසලා මේ එක පැත්තකින් කියන අපිට බදු ආදායම් අඩු වෙනවා රට බංකොලොත් කරන්න යන්නේ කියලා රට බංකොලොත් වෙන එක නවත්වීම සඳහා තමයි අපි මේ යම් යම් වෙනස් වීම් කරන්නේ එනිසා ගරු කතානායකතුමනි ඊයේ දවසේ තව එකක් අපි සභාගත කරනවා ඊයේ දවසේ තව වැරදි මතයක් සමාජගත කරා ඉන්වොයිස් ටික මම සමාජ මේකේ සභාගත කරනවා සියලුම ඉන්වොයිස් ටික බෞසරේ සම්බන්ධයෙන් රමුක්කන චමින්ද අපේ විජේශ්‍රී මන්ත්‍රීතුමත් මතු කරා ආපු වෙලාවල් සහ පිට වෙච්ච වෙලාවල් මේකේ ඕඩර් එක පැහැදිලිව දාලා තියෙන්නේ තෙල් ලෝඩ් කිරීම පටන් අරන් තියෙන 6:42ට 6:13ට සම්පූර්ණ CCTV දර්ශන තියෙනවා 6:13ට බවුසර් එක ඇතුල් වීම ඒ වගේම 8:35ට පිටත් වීම සහතික කර ලිපි ලේඛන සියල්ලම තියෙනවා ඒ වගේම රඹුක්කන සමූපකාර අලිවිසල්ට පමණක් නෙවෙයි රඹුක්කන තියෙන තවත් අලිවිසල් දෙකකට විශේෂයෙන්ම පුෂ්පකුමාර DGN පුෂ්පකුමාර වැලිගමුව කියන අලිවිසල්ටත් ඒ වගේම රඹුක්කන තියෙන මේ CTB ඩිපෝවටත් ඒ වගේම මේ රඹුක්කන තියෙන සමූපකාර අලවිසලටත් කියන තුනටම තමයි මේ බවුසරෙන් තෙල් ටික ගෙන යාම සඳහා මේ අවස්ථාව දුන්නේ නිසා කිසිම විදියකින් මේක හංගගෙන හිටියෙත් නැහැ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සියලුම තියෙන නීති ප්‍රතිපාදන අනුගමනය කළ තමයි මේ කටයුතු කරලා තියෙන්නේ
බොහොම ස්තුතියි අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා අනුමත කරන්න ඔබතුමාට දෙන්නම් ඉන්න ඔව් හර්ෂද සිල් මේ නම කියවෙනව කියන
හරි මගේ නම කියව පොඩක් කියන විනාඩියක් කියන මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියනවා මම රෑ තිස්සේ නිදා ගන්න නැතුව මේවා ගැන හිතනවලු ඔව් මේ රටේ මිනිස්සු විඳින දුක ගැන අපි රෑ නොනිදා හිතනවා තමයි හරි
හරි හරි විෂයාංක 1 සිට 4 දක්වා අනුමත කිරීමට
ගරු කතානායකතුමනි මේ එතුමා කියනවා මම නිදාගත්ත කියලා මම දන්නවා යා නිදාගත්තේ නැති බබ ඒකයි මං කිව්වේ නමුත් තේරුමක් නැහැ මේ ලියකියවිලි ඔක්කොම ඊයේත් අපි දෙන්න සූදානම් තිබුණා ඕන නැති දෙයක් ගැන කාලේ ගන්න එපා ඊට වඩා මුදල් ගැන හිතන්න ඔය ඕන නැති දේවල් ගැන හිතන්න එපා රැට
මේ අංක 1 සිට 4 දක්වා අනුමත කිරීමට දෙපැත්තෙම එකඟ වුණා ඒක කරන්න ඉස්සෙල්ලා
ඔව් ගරු කතානායක
අංක 1
ගරු කතානායකතුමනි
ඔව්
මම ඉදිරිපත් කරනවා යෝජනා අංක 1 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
ස්වභාවිකවද
ආයි
යෝජනා අංක
2 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
ස්වභාවිකවද
ආයි
යෝජනා අංක
3 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
ස්වභාවිකවද
ආයි යෝජනා අංක 4 ඉදිරිපත් කරනවා
ස්වභාවිකවද හරි බොහොම ස්තුතියි